SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය එහෙමනම් අපි තවත් සතියකට මේ විදිහට ආරම්භ කරනවා. මේ ගෙවිල ගිය සතියේ ලාංකීය දේශපාලනයේ තියෙන highlights පිළිබඳව කතා බහ කරන්න. යම් කිසිව ප්‍රවණතාවක් විදිහට අපිට දැන් සතියක දෙකක විතර කාලේ ඉඳන් ප්‍රමුඛයෙන් දකින්නට ලැබෙනවා වර්තමාන ආණ්ඩුවට මුහුණ දෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව සහ ඉදිරි මැතිවරණවලට සඳහනගත වීමට විපක්ෂය ඇතුළු අනිකුත් බොහෝ පක්ෂ සූදානම් වෙමින් සිටිනවා. සාකච්ඡා පවත්වනවා, පක්ෂය හැර ගිය අයට ආපහු එන්න කියලා කියනවා, පක්ෂය තුළම විවිධ ප්‍රතිසන්ධානගත වීම පිළිබඳව සාකච්ඡා පවත්වනවා. ඉතින් මේ සතියේදීත් අපිට පුළුවන් විපක්ෂයේ පැත්තෙන් එවැනි වූ සාකච්ඡා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන සහ වර්තමාන ආණ්ඩුවගෙන යන මේ දේශපාලනික ක්‍රියාදාමය හමුවේ එයට මුහුණ දීමේ උදෙසා කොයි වගේ සැකසුමක්ද තමන්ගේ පක්ෂය තුළ ගොඩනැගිය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ ප්‍රධාන පක්ෂ කිහිපයක් සාකච්ඡා පවත්වලා තිබුණා. ඒක නවධානය යොමු කරමින් තමයි අද සතිය ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහය ආරම්භ වන්නේ. ශ්‍රී ලංකාවේ සිටින අපේ වාර්තාකරු මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අදත් සුපුරුදු ලෙසින් සූදානමින් සිටින්නේ. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මා අර කලින් සඳහන් කරපු විදිහට මෙවරත් අපිට මේ විවිධ ආකාරයෙන් විවිධ පක්ෂ සංවිධානය වෙමින් සිටින ආකාරය දකින්නට ලැබෙනවා. වාර්තා වුණා රනිල් වික්‍රමසිංහ යම් හමුවක් සංවිධානය කළා තිබුණා කියලා මේ පවතින ආණ්ඩුවට මුහුණ දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. විවිධ දේශපාලන චරිතය සඳහා සම්බන්ධ වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. කවුද ආවේ, මොනවද සාකච්ඡා කළේ, ගත තීන්දුව තීරණ තියෙනවා නම් ඒ මොනවද, ඒ පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු මනෝජ්.
ඔව්, දැන් අලුත් ආණ්ඩුව වැඩ පටන් අරන් තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉස්සරහට යනවා. පහුගිය සිදුවීම් පිළිබඳව හොයලා බලනවා. ඉතින් මේ ආණ්ඩුවේ වර්තමාන වැඩපිළිවෙල ගැන කතා කරන්න රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පහුගිය කාලේ තමන් එක්ක දේශපාලනය කරපු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ හමුවක් සංවිධානය කරලා තිබුණා. කොළඹ හෝටලයකදී තමයි මේ සාකච්ඡාව තිබුණේ. මේ සඳහා ඔහුත් සමග හිටපු අය, ඔහුත් සමග දුරින් හිටපු අය, විවිධ කණ්ඩායම් එකතුල හිටිය උදය ගම්මන්පිල වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ඔහු හිටියා, මහින්ද අපාබේවර්ධන හිටපු කතානායකවරයා, පහුගියදා චෝදනායිල්ල වුණු අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඇමතිවරයා, දුමින් දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයා, කංචන විජේසේකර හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වජිර අබේවර්ධන, සාගල රත්නායක වගේ අය, ප්‍රේමනාත් සිත් දොලවත්ත, ඒ වගේම සමග ජනබලවේගයේ කණ්ඩායම් මෙතන හිටියා, දිගම්බරන් මනෝගණේෂන් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියටත් ආරාධනා කරලා තිබුණා. කොහොමනත් එතුමිය විදේශගත වෙලා හිටපු වෙනදා මේ අවස්ථාවට ඇවිල්ලා තිබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාටත් කතා කරලා තිබුණා. ඔහු දිනේ වෙලාව වගේ දේවල් ඩයරිය හරියට සටහන් කරගෙන තිබිලා නැතුව එහෙම තත්ත්වයක් මත ඔහුත් ආවේ නැහැ කියලා වාර්තා වෙනවා. ආණ්ඩුව වර්තමානයේ ක්‍රියා කරන විදිහ උදාහරණ විදිහට ගත්තොත් කෝප් කමිටුවේ සභාපති දුරේ වගේ දේවල්, ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු සුනිල් හඳුන්නෙත්ති වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දීලා තිබුණත් ආණ්ඩුව කෝප් සභාපතිකම තමන් භාරයේ තබා ගැනීම, එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ පිරිස් මේ කමිටු සඳහා නම් කරන්න දක්වන මැලිකම, මේවා යම් විදිහකට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා විදිහට තමයි ඔවුන් හඳුන්වලා දීලා තිබුණේ. ඉතින් ඔවුන් සාකච්ඡා කරලා ඉදිරියේදී කොහොමද මේ ආණ්ඩුවට මුහුණ දෙන්නේ, යම් ක්‍රියාකාරකම් වලට පෙළඹුණොතින් ඒ ක්‍රියාකාරකම් වලට කොහොමද එකතු වෙලා කටයුතු කරන්න කියන කාරණය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් රැස් වෙලා කතා කරලා තියෙනවා. අර විශේෂත්වය තියෙන්නේ කලින් ඔහුත් එක්ක ළඟින්ම දේශපාලනය නොකරත් සමහරලාට සජබිත් එක්ක හිටියත් ඒ කණ්ඩායමුත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට සහභාගීලා තියෙනවා.
දැන් රනිල් ඔහොම සූදානම් වෙන අතරතුරේදී මහින්දත් නිකන් ඉඳලා නෑ. මහින්දත් එන්න කියලා තිබුණා, පොහොට්ටුව හැර ගිය අයට ආපහු එන්න, අපිත් එක්ක එකතු වෙන්න, ඉදිරියට වැඩ කරමු, මේ වගේ. දැන් මං අර කලින් සඳහන් කරපු විදිහට හැමෝම දැන් එකතු වෙනවා. කොයි කොයි පක්ෂයේ අය වුණත් කමක් නැහැ, සාකච්ඡා කළා මේ පවතින ආණ්ඩුවට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ වශයෙන් උපක්‍රම සොයමින් යනවා. මහින්දගේ පැත්තෙන් මොනවද ආරංචි වෙන්න තියෙන්නේ? මහින්දගේ මේ එකතු වුණු සාකච්ඡාවෙන් මොනවද අපිට දැනගන්න තියෙන්නේ? ඒ වගේම අපිට තොරතුරු වාර්තා වෙනවා නාමල් ප්‍රමුඛයන් යම් කිසි වූ ප්‍රවර්ධන ව්‍යාපාරයක් ඊයේ සිට ආරම්භ වුණා කියලා. ඒ ගැනත් තොරතුරු අපි මේත් එක්කම දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, ඒක තමයි. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බලන්න පහුගිය කාලේ ඔහුත් එක්ක දේශපාලනය කරපු ගොඩක් දෙනෙක් ඇවිත් ගියා. හේතුව ඔහුගේ ගෙදරින් නෝට යන්න කියපු කාරණයක් එක්ක හැමෝම එකතු වෙලා මේ ගැන විමසලා තියෙනවා. මහින්දට ජනාධිපතිතුමා කියලා තියෙනවා දේශපාලනය කරනවා නම් ඔයාලට මුණ දෙන්න ඕනේ. 1977 ඔවා වුණා, 2015 යහපාලන ආණ්ඩුව කාලෙත් මාත් එක්ක හිටපු අය මගෙන් පළිගන්න ගියා. ලිඛිතව මට දුන්නොත් මං යනවා කියපු කාරණය කියලා එන්න කිව්වේයිද කියලා තියෙනවා. එතනදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අහුත් එක්ක වැඩ කරපු කණ්ඩායම් වලට කියලා තියෙන්නේ 2017 අපි පොට්ටුව හැදුවා, පළාත් පාලන මැතිවරණයේ ජය අරගෙන අපි බලය පෙන්නුවා, මේ පාරත් ඒ දේ කරන්න සියලු දෙනා එකතු වෙන්න කියලා ඔහු ඉල්ලලා තියෙනවා. ආණ්ඩු බලය පස්සේ ගමු, මේ වෙලාවේ අපි එකතු වෙලා පළාත් පාලන ඡන්දෙට මුහුණ දෙමු, අනිත් ජ්‍යෙෂ්ඨයින්ටත් මම එන්න කිව්වා එකතු වෙලා වැඩ කරමු කියන ඉල්ලීම හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒත් එක්කම පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගෙන ඔවුන් යම් දේශපාලන ක්‍රියාදාමයක නිරත වෙන්න ඔවුන් සූදානම් වෙනවා. ඒක තමයි අර දිල්ලුක්ෂි කියපු කාරණේ. නාමල් සමග ගමින් ගමට වැඩසටහන ඊයේ අනුරාධපුරින් ආරම්භ කරා. අනුරාධපුර කේන්ද්‍ර කරගෙන එතකොට ඒ අනුව නාමල් රාජපක්ෂ පක්ෂ ජාතික සංවිධායකවරයාගේ මූලිකත්වයෙන් පොහොට්ටුව පණ ගහන්න ආයිත් ඔවුන්ට යම් ශක්තියක් දෙන්න වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම ගිය සතියේ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයත් රැස් වෙලා තිබුණා. විජයරාමය තිබුණු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෙදරදි මේ කිවරණ එළියට ආපු කණ්ඩායම් දක්වපු අදහස්වලුත් තේරුණේ එකට එකතු වෙලා වැඩක් කරන්න තියෙන ඕනකම. ශෂින් රාජපක්ෂ හිටපු රාජ්‍ය මැතිවරයත් කියලා තිබුණා. පක්ෂ කීපයක් එක සම්දානගත වෙලා ඉදිරි මැතිවරණ ඉදිරිපත් වෙන්න සාකච්ඡා කරලා තියෙනවා. තම අවසන් තීරණයක් අරගෙන නැහැ. සංවිධායකවරු පත් කරලා පක්ෂ සංවිධායකයින් සිද්ධ කරලා පක්ෂ සංවිධාන කටයුතු සිද්ධ කරලා එකතු වෙලා වැඩ කරන්න සූදානමක් තියෙනවා කියලා ශෂින් රාජපක්ෂ හිටපු රාජ්‍ය මැතිවරයත් කියලා තිබුණා. නාමල් රාජපක්ෂ මහත්මයාත් මෙවැනි ඊට සමාන අදහසක් කියලා තිබුණා. ඒ අනුව නාමල් සමග ගමින් ගමට ඊයේ පටන් ගත්තා වගේම පොහොට්ටුවේ එකතු වෙලා පළාත් පාලන ඡන්දයට මුහුණ දීලා ආණ්ඩුවට මුහුණ දීලා වැඩ කරන්න කොහොමද කියන එකට වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා.
ඔව්, නාමල් සමග ගමින් ගමට ගැන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න අදහස් දැක්වීමක් සිදු කළ තිබෙන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා?
මහජන අපේක්ෂාවන් රසක් ඇතිව මහජනයා විසින් බිහි කරපු අලුත් ආණ්ඩුව වර්තමාන පාලකයෝ වගකීම් විරහිතව කිසිදු කාරණාවක් සම්බන්ධ නිශ්චිත වැඩපිළිවෙළක් නැතුව අනවබෝධය පමණක් ප්‍රදර්ශනය කරමින් ව්‍යාජ දේශපාලන ගමනක් යන බව පේනවා. ඒ සම්බන්ධව රටේ මහජනයා කිසියම් කුතුහලයේ මුසුව විධිමත් දේශපාලන සාකච්ඡාවක් අපේක්ෂාවෙන් ඉන්නේ. අපි අනුරාධපුරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමත් එක්ක මේ සංවාදය ආරම්භ කරන්නේ ගමින් ගමට වැඩසටහනත් එක්ක ජාතික සංවිධායක නාම රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය ඇතිව දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් විදිහට අපි රටේ විවිධ ප්‍රදේශවල ගමින් ගමට යන්න මේ සමග ඉදිරියේදී අපේක්ෂා කරනවා. අපි විවිධ දිස්ත්‍රික් සඳහා තෝරාගෙන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ඉදිරියේදී අපි ඒ කාලසටහන දැනු දෙන්න සූදානම්.
ඔව්, දැන් මේ විදිහට මේ එක එක පිරිස් සමගින් සිදු කරන සාකච්ඡාවලදී පොහොට්ටුවෙන් ගියායට ආපහු එන්න කියලත් මේ සිදු කරන සාකච්ඡාවලදී පොහොට්ටුව ලකුණ වෙනස් වේවිද කියලා යම් කතාවක් තියෙනවා. ඒ සම්බන්ධව නමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසලා සිටියාම ඔහු ඒ සම්බන්ධව යම් අදහසක් පළ කර සිටියා. ඒ වගේම අර ඔහුගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසයේ ඉවත් වෙන්න කියන කාරණාව සම්බන්ධෙලුත් ඔහු ඊදී අදහස් දක්වලා තිබුණා.
මේ පොහොට්ටුව ඉවත් කළ වෙනත් ලකුණ ගියාමේ අදහසක් තියෙනවද ඉදිරි පළාත් පාර්ලිමේන්තුවරණයට?
නැහැ.
දැන් මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කියලා ගියා සම්දානගත වීමේදී හැම දෙයක් වුණොත් හොඳයි වගේ අදහසක්.
ඔය සම්දානගත වීමක් වුණොත් යම් කිසි තීන්දුවක් අපි ගන්න බෑ. දැනට සම්දානගත වීම පිළිබඳව අපි තීන්දුවක් අරගෙන නැහැ.
නාමල් සමග ගමින් ගමට කියලා පොඩ්ඩක් කියවුණා හැම එකක්ම.
නාමල් එනවා ගමට. අපි යනවා ගමින් ගමට.
ආණ්ඩුව පහුගිය දවසේ මේ පිටිපස්සෙන් පෙනෙන ගේ ඉල්ලලා තිබුණා.
තම ලියුමාවේ නැහැ. මම දැක්ක ජනාධිපතිවරයා කියලා තියෙනවා ඔයගේ ලොකු වැඩි පොඩි ගයක් දෙනවා කියලා. ආණ්ඩු කුමාර ජනාධිපතිතුමාට මේක කාට හරි විකුණන්න ඕන නම් කැබිනට අනුමැතියක් අරන් එවන්න පුළුවන්. ආණ්ඩුවේ මුදල් වියදම් කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාල්ටන් නිවස හදාගෙන තියෙනවා නම් ප්‍රශ්නයක්. හැබැයි මේක ආණ්ඩුවේ නිවසක්. ඉතින් මේක පාලනය කරන්නේ ආණ්ඩුවෙන්, නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. ඉතින් ඒ හින්දා එක පිළිබඳව මම හිතන්නේ කවුරු කලබල වෙන්න ඕනේ නැහැ.
ඔය සම්බන්ධව ජනාධිපතිවරයා ජන හමුවකදී මේ සතියන්තයේදී අදහස් පළ කරලා තිබුණා. එහිදී හිටපු ජනාධිපතිවරයාගේ ආදායම් තත්ත්වය පිළිබඳවත් මූල්‍යමය වශයෙන් ඔහුගේ ශක්තිමත් භාවය පිළිබඳවත් ඔහු යම් අදහස් දැක්වීමක් සිදු කළ තිබෙනවා. ඉන් කොටසක් මම දැන් ඉදිරිපත් කරන්න සූදානම්.
මොනවුනත් රනිල් වික්‍රමසිංහ වෙන දේවල් තියෙනවා. එතුමා ජනාධිපති ධූරයෙන් ඉවර වුණාම එයා එයාගේ ගෙදර ගියා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අපි මේවා නැවත පවර ගන්නවා කියනකොට ඒගේ ආපහු බාර දුන්නා. හේමා ප්‍රේමදාස මහත්මියත් මේවා ගන්නවා කියනකොට බාර දුන්නා. තව තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නේ මේ සාල දෙක වර්ගඩි 6000යි. අර ඉන්න ගෙදර වර්ගඩි 30500යි. මහජනයාගේ ජීවත් වෙලා නඩත්තු වෙලා අත්තරින්න පුරුදු නෑ. අපි කිව්වා කරුණා කරලා මහජනයාගේ ධනෙ නාස්ති කරන්න එපා. ඔක දෙන්න කියලා. ඒතර කියනවා පලි ගන්නවා. එළියට දාන්න හදනවා. මේ පලි ගැනීමක් නෙවෙයි ශිෂ්ට සම්පන්න කරමු. හැබැයි යන්න බෑ කියන සල්ලි නැතුවද? එතුමාගේ ජනාධිපති කාලෙම ජනාධිපති පඩිය අරන්නේ. අරන් නැත්තේ ඇයි? අමතක වෙලා ගිනුමි. හැබැයි හොඳ පුද්ගලික ලේකම් කෙනෙක් හිටියා මිනිහා වැඩේ දීලා. මිනිහා කාඩ් එකක් හදාගෙන ඔක්කොම සල්ලි ඇදලා. එන පඩිය අමතක නොවෙන තරමට ධනිය.
මේ වගේම තවත් හමුවක් මේ සතියේ තුලදී පවත්වන්න නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඊළඟට ඒ පිළිබඳවයි මගේ විමසීම මනෝජ්. මේ සතියේ විපක්ෂයේ සියලුම පක්ෂ සජිත්ව හමු වෙන්න යනවා කියලා තියෙනවා. ඒ මොකක්ද ඒ එතන මේ වගේ සංධානගත වීමක්ද නැත්නම් විපක්ෂයේ වෙන කුමන හෝ අරමුණක් අරබයා මේ රැස්වීම සිදුවෙනවද? ඔබට වාර්තාවන තොරතුරු මොනවාද?
සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා. එතකොට සියලු විපක්ෂයේ පක්ෂවලට නායකත්වය දෙන්න ඕන ඔහු. දැන් ඔවුන්ට තියෙන ප්‍රශ්න කතා කාලේ අඩුවීම වගේ කාරණා ගැන ඔවුන් දිගින් දිගටම කියමින් හිටියා. පෞගේ කාලේ රයිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා හම්බෙච්ච වෙලාවෙත් ඒ රැස්වීමේදී ඒ සාකච්ඡාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු දීර්ඝ ලෙස මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. කොමනත් පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් ලබා නොදීම ගැන සයිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ලබන බදාදා උදේ මේ සාකච්ඡාවට දින දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. විපක්ෂයට පොදුවේ යම් මේ ගැටලුව බලපාන නිසා විපක්ෂයේ ඔක්කොම පක්ෂ එකතු වෙලා මේ සාකච්ඡාවට සහභාගී වෙන්නත් නියමිතයි කියලා වාර්තා වෙනවා. මොකද පෞද්ගලිකවත් විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු හම්බුනාම සමහර අවස්ථාවල කියලා තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කමිටුවලින් පවා නොසලකා හැරලා කපා හැරලා ආණ්ඩුව යම් විදියට ඔවුන්ගේ මන්ත්‍රීවරුන් එක්ක වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා.
මේක පොදු ප්‍රශ්නයක්. මනෝජ් දැන් උතර මේ විපක්ෂය ඇතුළත් ප්‍රශ්නයක් තියෙනවා නේද? විපක්ෂයට ලබා දීලා තියෙන කාල සීමාවෙන් විපක්ෂයේ වගකීමක් වෙනවා විපක්ෂයේ සිටින අනිකුත් පක්ෂවලටත් යම් සාධාරණ කාලයක් ලබා දීම. එය නොලැබීම පිළිබඳවත් යම් ප්‍රශ්නයක් තියෙනවා නේද උතන?
ඔව්, අර්චනා මන්ත්‍රීවරයා අපි දැක්කා යාපනය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඔහු මේ ප්‍රශ්නය ඇහුවා. ඒ වෙලාවේ ඔහු ආණ්ඩුවේද විපක්ෂයද කියලා දන්නේ නැහැ කියන වගේ අදහසකින් මේ වෙලාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උත්තර දුන්නා. දැන් විපක්ෂයටත් අඩු කාලයක් ලැබෙන නිසා සමගි ජන බලවේගයේ පැත්තට යම් කාලයක් ලබා ගන්න උත්සාහ කිරීම කියන අදහසත් එක්ක මේ චෝදනාවක පැත්තක කියනවා. මත් කිව්වා වගේ අර්චනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඔහුට ලැබෙන කතා කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා. පෞගේ දවස්වල ඔහු එහෙම ප්‍රශ්නකුත් ඔවුන් මතු කරමින් ඉන්නවා. හැබැයි ආණ්ඩුව කියන්නේ තමන්ට වැඩි නියෝජනයක් වැඩි බලයක් බහුතරයක් පාර්ලිමේන්තුවේ දීලා තියෙන නිසා ජනතාව නියෝජනය කරන වැඩි වරම පාර්ලිමේන්තු කාලයනොත් ඔවුන් යම් විදිහට අරගෙන ඔවුන් කියන්නේ ඔවුන් මේක වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා. ඒ වෙනුවෙන් ඵලදායී ඔවුන් වැඩ කරනවා කියන එක තමයි ඔවුන් ආණ්ඩුව පැත්තෙන් කියන්නේ.
හොඳයි, එහෙනම් අපි විරාමයකට යමු. මේ අපේ ඊළඟ විරාමයයි. විරාමයෙන් පස්සේ අපි මේ සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පොත් විග්‍රහයේ දෙවන අර්ධය සමගින් සම්බන්ධ වෙන්නට සූදානම්.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පොත් විග්‍රහයේ මේ දෙවන අර්ධයයි. දැන් මනෝජ්, මේ ආණ්ඩුව පැත්තෙන් ගත්තහම අපිට මේ ගෙවිලගිය සතිය දෙක තුළ ටිකක් විශේෂිත කාරණාවක් විදිහට දකින්න පුළුවන් මේ අමාත්‍යාංශ ලේකම්වරුන් එක අපිට එක මේ අස්වමින් යන කාරණාව. මේක ටිකක් විපක්ෂයේ ලොකු අවධානයකට යොමු වෙලා තිබුණා. මොකද ඔවුන් බලාගෙන ඉන්නවා කුමන හෝ යම් කිසිව අසාර්ථක පාර්ශවයක් දකිනවා නම් ඒ පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ගේ විවේචන සහ මත විමසුම් ඉදිරිපත් කරන්න. මේක ඔවුන් හොඳට පාවිච්චි කරනවා කියලත් අපි දකිනවා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් යම් නිර්වචන ඉදිරිපත් කරනවත් අපි දකිනවා. කවුද මේ ඉදිරි මේ අයින් වෙලා ඉන්න අය සහ මේකට පසුබිම් වුණ හේතු විදිහට මොනවද වාර්තා වෙන්නේ ලංකාවේ භූමියේ දේශපාලනේ?
ඔව්, ඒ කියන්නේ සමහරුන් කලකිරීම නිසා, සමහර අවස්ථාවල ඇඟිලි ගැහීම නිසා ඉවත් වෙන බවක් පේන්න තියෙනවා. සමහර ඉල්ලාසීම් වල නිසි හේතු පේන්න නෑ. පෞද්ගලික කාරණා මත කියලාත් සඳහන් වෙනවා. දැන් උදාහරණයක් විදියට පෞගිය 31 වෙනිදා ගිය සිකුරාදා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා නීතිඥ චින්තන විධාන පතිරණ තමන්ගේ තනතුරෙන් ඉල්ලාසුණා. වෘත්තීය සමිති වලින් එල්ල වුණු විරෝධය නිසා ඔහු තනතුරෙන් ඉවත් වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කොමනත් සිකුරාදා දවසේ හවස සියලු සේවක සේවිකාවන් කැඳවලා තමන් ඉල්ලාසුනා කියලා දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඊට පෙර ඉල්ලාසුවීම වාර්තා වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සභාපතිවරයා ඔහුගේ ඉල්ලාසුවීමේ ලිපියේ තිබුණු කාරණාවක් මතු කිරීමකුත් සමහර මාධ්‍ය පුටා දක්වලා තිබුණා. සාවුන් මුවපව්වන් මෙන්ම විෂගෝර සර්පයින්ද සිංහයන් කොටින් වැනි සැරපරුෂ සතුන්ද කටුස්සන් බොහොමයක් ඇති අඳුරු වනයකි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම අඳුර පළවා හැරිය හැක්කේ ඔබට පමණක් බව සිතට ගන්න කියලාත් ඔහු සඳහන් කරලා තිබෙනවා. ඉතින් දැන් සමහරු කියනවා දේශපාලන පක්ෂ මාරුණාට පස්සේ යම් වෘත්තීය සමිතිවල මැදිහත් වීම් තියෙනවා, තමන්ගේ පැත්තට බලය ගන්න, පහුගිය කාලයේ කටයුතු කරපු අයට සමහරලට උදව් කරන්න වෙන්න පුළුවන්, සමහරුන්ට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, ස්ථාන මාරු වීම් කරන්න පුළුවන්, මෙවැනි බලපෑමුත් මේ අතර තියෙන්න පුළුවන් කියලා තොරතුරු වාර්තා වෙනවා. තමන්ගේ සංස්ථාව ඇතුළු නිවාස සංවර්ධන අධිකාරියෙන්ම උදාහරණයක් අරගෙන නිවාස සංවර්ධන අධිකාරිය සභාපතිවරයා ඉල්ලාසුීමේ ලිපියේ සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම දැන් සභාපතිලා පස් දිනක් ගෙදර ගියා කියලා වාර්තා වෙනවා. ඒකේ මුල් මාස වීම උනේ සෙනෙස් දිසානායක ජාතික රූපවාහිනී සභාපතිවරයාගේ ලස්වීම. ඊට පස්සේ අවස්ථා කීපයකදී ජනාධිපතිවරු කීපයක් යටතේ ළංගමේ CTB එකේ චයාමන් වෙලා හිටපු රමාල් සිරිවර්ධන ලස්වීම දෙවැනි කාරණේ විදියට ගත්තා. ඊට පස්සේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජේමුණි මහත්මයාගේ ලස්වීමත් ඒ අතර තිබුණා. ඒ වගේම මුලින් සඳහන් කරපු විදිහට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඔහුගේ ඉල්ලාසුවීමත් මෙතන තියෙනවා. ඒත් එක්කම ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාගේ ඉල්ලාසුවීමත් මෙතන තියෙනවා. එන අනුව සභාපතිවරු පස් දිනක් ඉල්ලාස්සලා තියෙනවා.
මේක මේ දේශපාලනයට කෙලින්ම සම්බන්ධ නොවුනත් දේශපාලනය හා සම්බන්ධ වෙන කාරණාවක්. අපි පසුගිය සතියේ කතා බහ කළා. අපිට මතක ඇති ඇමරිකානු ශ්‍රී ලංකා තානාපතිනිය ජූලි චැන් බත්තරමුල්ලේ JVP කාර්යාලයට ගිහිල්ලා නියෝජිතයන් හමු වෙලා තිබුණා කියලා. ඊට පස්සේ ටිකක් ඇය සඳහන් කරන එක්තරා ප්‍රකාශයක් පිළිබඳව අවධානය යොමු කරන්න මම කැමතියි. මෙතනදී අපිට ගම්ම වෙනව යම් කාරණාවක්. ඇමරිකාව වගේ වෙනත් බලවත් රාජ්‍ය වර්තමාන ආණ්ඩුවේ බලය තියෙන්නේ කා අතේද, තීරකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් යම් වූ නිගමනයකට එළඹිලා තියෙනවා ටිකක් වෙනස් ආකාරයකට කියලා. මම කැමතියි මනෝජ් මේ ඉන්දිය ජනරජ දිනය පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සැමරුණා. ඉතින් එයට සමගාමීව ශ්‍රී ලංකාවෙත් ඒ සැමරීම සිදු කළා. එතනට සම්බන්ධ වෙලා හිටියේ ජූලි චැන් සහ ශ්‍රී ලංකාවේ දේශපාලනඥවරුන් අතර සිදු වුණු සාකච්ඡා කතාබහ පිළිබඳව සවිස්තර තොරතුරු ඔබෙන් දැනගන්න.
ඔව්, ඉන්දියන් හවුස් වලදී ඉන්දිය මහකොමසාරිස් නිල නිවසේදී ඉන්දිය ජනරජ දිනය පහුගිය දවසේ සමරලා තිබුණා. මේ අවස්ථාවට හරිණි අමරසූරි අගමැතිනිය, සයිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, නලින් ජයතිස් ඇමතිවරයා, ඒ වගේම හිටපු ජනාධිපතිවරු ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරු, හිටපු කථානායක කරු ජයසූරිය මහත්මයා, මේ ආදී කණ්ඩායම් මේ අවස්ථාවට එකතු වෙලා තිබෙනවා. එහිදී මාධ්‍යවේදීන් ඒ අවස්ථාවේ හිටපු ජූලි චැන් ඇමරිකානු තානාපතිනියගෙන් අහලා තියෙනවා දේශපාලන කාරණා පිළිබඳව, මේ වෙලාවේ දේශපාලන තත්ත්වයේ අලුත් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව. ඒ වගේම එතනදී ජූලි චැන් අමරිකානු තානාපතිනිය කියලා තියෙනවා ආණ්ඩුව මොකද කරන්න කියලා අපි බලාගෙන ඉන්නවා කියලා, ඒ ගැන විස්තර අහලා තියෙනවා ජනමාධ්‍යවේදීන්. තවම විශ්වාසයෙන් තමන් ඉන්නේ ආණ්ඩුව දිහා බලාගෙන ඉන්නවා කියලා ජූලි චැන් ඇමරිකානු තානාපතිවරිය කියලා තියෙනවා. ඒ අවස්ථාවේ මාධ්‍යවේදී අහලා තියෙනවා ටිල්ලින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරයාව හම්බ වෙන්න ගියේ ඇයි කියලා. එතනදී එතුමිය කියලා තියෙනවා ඔව් මම ඔව් හම්බුණා, එයානේ ආණ්ඩුවේ බලවතා කියලා අදහසක් කියලා තියෙනවා. පක්ෂයට නායකත්වය දීගෙන මූලිකත්වය දීගෙන ඔහු ආණ්ඩුවේ තනතුරු නොගෙන වැඩ කරමින් ඉන්නවා. ඉතින් ඒ සඳහා මැදිහත් වීම මත එතුමිය එහෙම හිතුවා වෙන්න පුළුවන්. එයානේ ආණ්ඩුවේ බලවතානේ කියන අදහසකුත් එතන ජූලි චැන් කිව්වා කියලා වාර්තා වෙනවා. ඒ වගේම දැන් පක්ෂ විපක්ෂ මාරු වෙලානේ. කලින් විපක්ෂයේ හිටපු අය දැන් ආණ්ඩුවේ, ආණ්ඩුවේ හිටපු අය දැන් විපක්ෂයේ, සමහරු පාර්ලිමේන්තුවෙත් නෑ ගෙදර. ওই අවස්ථාවේදී අරණිය අමරසූරිය වර්තමාන අගමැතිතුමියයි එවකට රාජ්‍ය මැතිණියක් විදිහට කටයුතු කරපු ඩයනගමගේ මහත්මයෙක් හම්බ වෙලා සෙල්ෆි හිම අරගෙන තියෙනවා. ඒ වෙලාවේ කෝපයකේ දෙන්න එකට වැඩ කරන කාලේ රාජ්‍ය ආයතන වල ගැටලු සියල්ල අපි දැන් අඳුරගෙනනේ තින්නේ ප්‍රශ්න විසඳන්න, ඔබතුමීලාට චාන්ස් එකක් හම්බෙලා තියෙනවනේ කියලා ඩයනගමගේ හිටපු රාජ්‍ය මැතිණිය කියලා තියෙනවා. අගමැතිණියත් ඒක සනාථ කරලා එහෙම තමයි කරන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පක්ෂ විපක්ෂ හිටපු ඉන්න දේශපාලනයේ ප්‍රමුඛ චරිත එකතු වෙලා ඉන්දිය ජනරජ දිනය හම්බ වෙලා ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා කරද්දි ඒකෙන් හුවමාරු කරගත්තු අදහස් හැටියට ඔය අදහස් අපිට මතු කරලා ගන්න පුළුවන් දවසේ සිද්ධියක් බලද්දි දිලෘක්ෂි.
පුංචි ඡන්දය පිළිබඳවයි අවසාන විමසීම. පුංචි ඡන්දෙට දින නියම වෙලා තියෙනවා. එහෙමනම් ඒ සම්බන්ධව මැතිවරණ කාර්යාලයේ සූදානම සහ රටේ තත්ත්වය කොහොමද ඒ පිළිබඳව කියලත් අවසාන වශයෙන් විමසා දැනගන්න කැමතියි.
පළාත් පාලන ඡන්දයට තමයි දැන් පක්ෂ විපක්ෂ කණ්ඩායම සූදානම් වෙන්නේ. අලුත් සාකච්ඡා ගොඩනැගෙන්නේ, අලුත් සන්ධාන හැදෙන්නේ. පුංචි ඡන්දේ ඉලක්ක කරගෙන ආණ්ඩුවත් ඒ සඳහා ශක්තිමත් මුහුණ දෙන්න සූදානම් වෙනවා. විපක්ෂය සියලු කණ්ඩායම් එකතැනකට ගොනු කරලා ශක්තිමත් කරන්න තැනින් තැන රැස්වීම් තියෙනවා. දැන් අපි කතා කරපු ප්‍රධාන රැස්වීම් දෙකකටත්, ඒ කියන්නේ අද මේ විශේෂාංගේ කතා කරපු ප්‍රධාන හමුවීම් දෙකකටත් ප්‍රධාන හේතුව වෙන්නේ පුංචි ඡන්දේ වෙනවට කිසිම සැකයක් නැහැ. කොහොම වුණත් වාර්තා වෙන විදිහට අප්‍රේල් මාසේ 8 වෙනිදා පුංචි ඡන්දේ තියන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කතානායකවරයා ලබන 5 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන්න සූදානම් කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ගේ තීන්දුව ලබා ගන්න සූදානම්. දේශපාලන පක්ෂත් ඒ සඳහා කඳවුරු බඳිමින් ඉන්නවා. අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තියෙනවා, ලැබෙන ඉතාම ආසන්න දින ඉක්මන්ම දිනේදී ඡන්දය පවත්වන්න කියලා තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රකාරව දැන් පෞගී කාල ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු ඡන්දය පවත්වන්න තිබුණා. ආර්ථික තත්ත්ව සම්බන්ධයෙන් ප්‍රශ්න ගොනු කරලා තිබුණා. කොමනක් දැන් ආණ්ඩුවේ උවමනාවක් පුංචි ඡන්දෙට තියෙන බව පේන්න තියෙනවා. පරණ නාම යෝජනා අහෝසි කරලා අලුත් නාම යෝජනා යටතේ ඡන්දය පවත්වන්නත් අවශ්‍ය විධිවිධාන ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට අවශ්‍ය කාරණා අරගෙන ඇවිල්ලා ඉදිරිපත් කරලා සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අධිකරණ තීන්දුව 5 වෙනිදා කතානායකවරයා පාර්ලිමේන්තුවට දුන්නට පස්සේ 8 වෙනිදා බොහෝදුරට පළාත් පාලන ඡන්දය පවත්වන්න නියමිතයි කියලා තමයි තොරතුරු තියෙන්නේ.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා සතිය ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයට මෙවරත් ලාංකේය දේශපාලනයේ හයිලයිට්ස් ඉදිරිපත් කරන්න සම්බන්ධ වීම පිළිබඳව. එමනම් හෙට අපි ඔබ හමු වෙනවා මෞබිමෙන් පුවත් අපගේ අනිකුත් විශේෂංගයේදී. ආයිබෝවන්.
ආයිබෝවන් දිලෘක්ෂි. බොහොම ස්තුතියි.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.